අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබන් දුවපුතේ අදත් සුපුරුදු විදියට මේ දූලපු තලත් එක්ක අපි එකතු වෙනවා ගුරු ගෙදර වැඩසටහනින් මැයි කලාපයේ පුරවැසි අධ්‍යාපන විෂය සම්බන්ධව. අපිට මේ සඳහා උදව් කරන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රුහුණු සේවයේ රුහුණු ගුරු ගෙදර. ඉතින් දුවපුතේ මම දූලපු තල බලන්නේ හරිම සතුටින්. මොකද හේතුව? මම දන්නවා මේ දූලපු තල හැම දෙනාම ඉතාම දක්ෂ දරුවෝ කියලා. හැබැයි දුවේ පුතේ අපිට තියෙනවා පොඩි පොඩි ප්‍රශ්න නේද? මොනවද ප්‍රශ්න තියෙන? ඔව් විවිධ ප්‍රශ්න තියෙනවා. මොනවද? එකක් තමයි පුතේ දුවේ අපිට මේ දවස්වල තියෙන ගැටලු. මොනවද ගැටලු? ගැටලු නම් ගොඩයි නේද? එකක් තමයි කොවිඩ්. එහෙනම් අපි කොවිඩ් වලින් ප්‍රවේශම් වෙන්න ඕන මුලින්ම. දැන් කොවිඩ් ප්‍රභේදය ටිකක් දරුණු හින්දා අපිට සිද්ධ වෙනවා ඒ කොවිඩ් ප්‍රභේදයට මොකද කරන්නේ? කොවිඩ් ප්‍රභේදයෙන් බේරලා ඉන්න. අද දුවේ පුතේ අපි කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසි යතු යුතුකම් වර්ග දෙකක්. මොකද අපේ යුතුකම්? අපේ යුතුකම් මොනවද පුතේ? ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වෙනකොට එකක් තමයි හොඳින් අධ්‍යාපනය ලැබීම නේද? හොඳින් අධ්‍යාපනය ලැබීම. තව දෙමාපියන්ට ගුරුවරුන්ට කීකරු වීම, ගරු කිරීම, වැඩිහිටියන්ට උදව් කිරීම. ඒක එකක්. තව තියෙනවා දුවේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිමය රාමුව තුල අයිතිවාසිකම් භුක්ති විඳීමේ ක්‍රම. ඒ මොනවද ඒ ක්‍රම? නීතිමය රාමුව තුල. එහෙනම් නීතිය මම ඉස්සෙල්ලා කිව්වා නෛතික සීමාවන් ඉහළයි. අපි කොච්චර උස වුණත් නෛතික සීමාව ඉහළයි අපිට වඩා. එහෙනම් නීතිමය රාමුව තුළ මොනවද අපි භුක්ති විඳින්නේ? මොනවද? මාර්ග නීති තියෙනවා, රැකියා කිරීමට පූජ්‍යන්ත අයිති තියෙනවා, නීත්‍යානුකූල රැකියා වෙන්න ඕන, රැකියා තියෙනවා නීත්‍යානුකූල නොවන ඒවා. ඒත වෘත්ති අයිතිවාසිකම් දිනාගෙන ඇති අයිතිවාසිකම්. අනිත් අතට පුතේ අපේ රටවල්වල අපි දන්නවා හුඟක් වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සාර්ථක වෙන්න අවශ්‍ය සාධක තියෙනවා. මොනවද සාධක? එකක් තමයි මාධ්‍ය නිදහස නේද? ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්න අවශ්‍ය එක සාධකයක් තමයි මාධ්‍ය නිදහස. තව එකක් දූලපුතාට කියන්න පුළුවන්ද? තව එකක් තමයි දුවේ පුතේ නිදහස සාධාරණ මැතිවරණ. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්න එකත් බලපාන්නේ නේද? තව ලොකු දෙයක් තියෙනවා. ඔබ සතු ප්‍රජාතන්ත්‍රවාදී දැනුම, ප්‍රජාතන්ත්‍රවාදීල ඔබට තියෙන දැනුම සහ අවබෝධයත් හරිය වටිනවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වෙන්න. දැන් මන් දන්නවා මේ දූල පුතාලට හුඟක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අවබෝධයන්. මොනවාද අවබෝධයන් කියන්නේ? අවබෝධයන් කියන්නේ අපිට යම් යම් දේවල් කරනකොට අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න වෙනවා නේද? අනිත් අයගේ මතවාද වලට ගරු කරන්න වෙනවා. මතවාද අහන් ඉන්නත් වෙනවා. සමහර වෙලාවට ඒ මතවාද අපිට අහන් ඉන්න අදාළ නැහැ කියලා අපි හිතනවා. හැබැයි දුවේ පුතේ අපිට ඒක අහන් ඉන්න පුළුවන්. හැබැයි ගැළපෙන්නේ නැත්තම් අපිට ඒක නොකර ඉන්න පුළුවන්. එහෙනම් එකක් තමයි අනුන්ගේ අදහස් වලට ගරු කිරීම, නැත්තම් ඒ මතවාද සවන් දීම. ඒතර ආණ්ඩු ක්‍රම, ආණ්ඩුවල තියෙන ස්වરૂපද දෙකක් තියෙන නේද? මොනවද ක්‍රම? ආණ්ඩුව ස්වરૂප දෙක, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සහ ඔව් ජනාධිපති ආණ්ඩු ක්‍රමය නේද? දැන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක දුවේ පුතේ හුඟක් වෙලාවට අපිට හම්බ වෙන්නේ මොනවද? අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩු. එතකොට අගමැතිවරයා තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට අගමැතිතුමා පත් කරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන්. දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථා හතරක් ගැන මම කිව්වා මැතිවරණ සම්බන්ධයෙන්. එකක් තමයි ජනාධිපතිවරණය, දෙක පාර්ලිමේන්තු මහ මැතිවරණය, තුන ප්‍රාදේ සභා මැතිවරණය 4 පළාත් සභා මැතිවරණය. දැන් මෙතෙන්දි දුවේ පුතේ අපිට පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ තියෙනවා නේද? මොනවද දේශපාලන පක්ෂ? තියෙන ද්විපක්ෂ, බහුපක්ෂ සහ ඒකපක්ෂ කියලා පක්ෂ තියෙනවා. ඒතකොට ද්විපක්ෂ කියන්නේ පක්ෂ දෙකයි තියෙන්නේ. ඔය ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල්. ඒකපක්ෂ තියෙනවා, එකපක්ෂයයි තියෙන්නේ. දැන් කියුබාව, උතුරු කොරියාව ගත්තොත්, චීනය ගත්තොත් එකපක්ෂයයි තියෙන්නේ පුතේ. බහුපක්ෂ කියන්නේ පක්ෂ ගොඩක් තියෙන රටවල්. ලංකාවේ තියෙන්නේ පුතේ බහුපක්ෂවලට. හේතුව මොකද්ද? බහුපක්ෂ තියෙනකොට ජනතාවගේ අදහස්, මතවාද, සුළු ජනවර්ගවල තියෙන මතවාද පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කතා කරන්න පුළුවන්. හැබැයි තියෙන ගැටලුව තමයි දුවේ පුතේ, බහුපක්ෂ තියෙනකොට සමහර මතවාද ක්‍රියාත්මක කරන්නත් බැරි වෙනවා. එහෙනම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේදී, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමේ මැතිවරණයේදී වැඩිම මන්ත්‍රීවරු දියාගන්න දේශපාලන පක්ෂය. දේශපාලන පක්ෂ තමයි ආණ්ඩු බලය පිහිටවන්නේ. ඒ ආණ්ඩු බලය පිහිටවපු මන්ත්‍රීවරුන් විසින් තමයි දුවේ පුතේ තමන්ගේ විධායකය තෝරන්නේ. අපි ඒකට කියනවා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. එතකොට ඒකේ අගමැතිවරයා තෝරන්නේ පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරයෙක්ගෙන් මන්ත්‍රීවරු සමස්තයේ වැඩිම කැමැත්ත, වැඩිම අවධානය සහ මන්ත්‍රීවරු විශ්වාස කරන මේ පූජ්‍යයාට පාලනය කරන්න පුළුවන්, නායකත්වය ගන්න පුළුවන්, ඒ විශ්වාසය දිනාගත්ත පූජ්‍යයා තමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තියෙන. දැන් ඉන්දියාවේ තියෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. එතන මහා බ්‍රිතාන්‍යයේ තියෙන පුතේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. අනිත් ක්‍රමය තමයි දුවේ පුතේ ජනාධිපතිවරණ ආණ්ඩු ක්‍රම. එතකොට ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙවෙයි. එහෙනම් ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ කොහොමද? අපේ රටේ නම් එහෙම නැද්ද පුතේ? අපේ රටේ වෙනමම ජනාධිපතිවරණයක් තියෙනවා. ඒ ජනාධිපතිවරණයෙන් තෝරාපත් කරගන්න පුද්ගලයා තමයි ජනාධිපති වෙන්නේ. එතකොට ඒ ජනාධිපතිල තියෙනවා බලතල ගොඩක්, විධායක බලතල ගොඩක් තියෙනවා. දැන් පාර්ලිමේන්තු මැතිවරණයකදී, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකදී අගමැතිතුමාට තියෙන බලතල හරි අඩුයි. හේතුව මොකද්ද? සාමූහික වකීමක් තියෙන්නේ. හැබැයි ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයා පත් වෙන්නේ ස්වාධීනව නිසා ජනාධිපතිවරණයාට පූර්ණ බලතල තියෙනවා. ඒතකොට හැමෝටම වා කියන්න ඕනත් නැහැ. සමහරට පාර්ලිමේන්තුව වා කියන්නත් ඕනේ නැහැ. ජනාධිපතිතුමා ඔය අපේ රටේ නම් මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව දැනුවත් කරාම හරි. හැබැයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ අනුමැතිය අරගෙන තමයි යම් යම් දේවල් ක්‍රියාත්මක කරන්නේ. හදිසි අවස්ථාවකදී ඒක තීන්දුව තියන ගන්නකොට ගැටලු ඇති වෙනවා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක. මොකද හේතුව? තීන්දුව දෙන ක්ෂණික වෙන්න බෑ. හැබැයි ජනාධිපති මැතිවරණකින් පත්වන ජනාධිපති ආණ්ඩු ක්‍රමයක එහෙම ක්ෂණිකව තීන්දුව දෙන ගන්න පුළුවන්. ජනාධිපතිවරයා ස්වාධීනව මහජන සන්දෙන් නැත්නම් සර්වජන තන්ද බලෙන් තේරී පත්ත නිසා ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක බැඳිලා නැහැ පාර්ලිමේන්තුවට වග කියන්න. ජනාධිපතිතුමාට පුළුවන් ස්වාධීනව තීන්දුව తీරන ගන්න. ඒක තමයි විශේෂ ලක්ෂණ. ඒතකොට ජනාධිපතිවරණයක් තියෙන ලක්ෂණ මොනවද? අපේ රටේ ඉන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තියෙන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි දෙපතේ. ඇමරිකාවේ තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. ෆ්‍රාන්සේයේ තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. එහෙනම් ඒ රටවල් වල ජනාධිපතිවරණයට, අපේ රටේ ජනාධිපතිවරණයට ක්ෂණිකව තීන්දුව తీරන ගන්න පුළුවන්. මොකක් සම්බන්ධයෙන්ද? රටේ හදිසි අවස්ථාවකදී ක්ෂණිකව තීන්දුව తీරන ගන්න පුළුවන්. විශේෂ යුද්ධමය අවස්ථාවදී බාහිර බලපෑම් මෙල්ල වෙනකොට, අන්න ඒ වගේ වෙලාවට ඔහුට පුළුවන් ක්ෂණිකව තීන්දුව අරගෙන ඒක සමනයපත් කරන්න. මොකද තමයි ජනාධිපතිතුමා යටතේ තමයි ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම තියෙන්නේ. එතකොට ඔබ දන්නා ව්‍යවස්ථාදායක නීති හැදුවට කතානායකතුමා එක අස්සම් කළ නීතියක් බඩපත් වුණාට ඒ නීති අනිවාර්යයෙන්ම යන්න ඕන විධායකයට, නැත්තම් ජනාධිපතිතුමාට යන්න ඕන. එතකොට ජනාධිපතිතුමා කන්නේ අරගෙන එවන නීති පාර්ලිමේන්තුවේ සම්මත කළා, කතානායකතුමා අස්සම් කළා තමයි ඒක නීතිය බඩපත් වෙන්නේ. ඒ නීති ක්‍රියාත්මක කරවන්න ජනාධිපතිතුමා තමන්ගේ රාජ්‍ය සේවය යොදා ගන්නවා. එතකොට ත්‍රිවිධ හමුදාව වෙන්න පුළුවන්, සමහර අනිත් රාජ්‍ය සේවකයින් වෙන්න පුළුවන් අපිත් වෙන්න පුළුවන් අපේ නීති තමයි මේ ක්‍රියාත්මක කරන්නේ එහෙනම් දැන් දූල පුතාලා දැනගත්තා ආණ්ඩුකම වල ස්වරූප දෙකක් තියෙනවා එකක් තමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමය දැන් යම් යම් අවස්ථාවල පුතේ මේවා සාධනීය ලක්ෂණ තියෙනවා කියන්නේ හොඳ ලක්ෂණ තියෙනවා අපි බලමු හොඳ ලක්ෂණ මොනවද කියලා දැන් ලක්ෂණ අපි කතා කරන්නේ එතකොට මේ ජනාධිපතිවරණයක ෂණික තීන්දුව තීරණ ගන්න පුළුවන් ඒ ගැටලුව තමයි හැබැයි පාර්ලිමේන්තු නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක එහෙම ෂණික තීන්දුව තීරණ ගන්න බෑ කැබිනට් මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තුෙන් අනුමත වෙන්න ඕන හැබැයි දුවේ පුතේ මේ දෙකේම අවස්ථාව අනුව තමයි තීරණය වෙන්නේ ඒ කාරණා සම්බන්ධයෙන් එතකොට දූල පුතාලා දන්නවා රාජ්‍යයක් බලය සම්බන්ධයෙන් කතා කරද්දී පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාවට කියලා. ඒතරේ ජනතාව තමන්ගේ මූලික අයිතිවාසිකම්, ඡන්ද බලය, ඒ වගේ දේවල් අධිකරණ බලය වගේ දේවල් පවරනවා තනි පුද්ගලයෙකුට. දැන් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පවතින අවස්ථාවක සම්පූර්ණයෙන්ම ජනතාව තමන්ගේ බලය පවරලා තියෙන්නේ කාටද? ජනාධිපතිවරයාට. ඒතකොට ජනාධිපතිවරයාට පුළුවන් ඒ ජනතාව විසින් පවරපු බලය උපයෝගී කරගෙන රටේ හිතකර තීන්දු අහිතකර තීන්දු ගත්තොත් පුතාලා දුල දන්නවා ජනතාව එන්නේ නැගී සිටිනවා රටට හිතකර තීන්දු ගන්න පුළුවන් එතකොට ආණ්ඩු ක්‍රමයක විපක්ෂය තියෙන්නේ අර ගන්න තීන්දු තියෙන සමහරට නොගැලපෙන තැන් තියෙන්න පුළුවන් එතෙන්දී විපක්ෂය විසින් ඒ කාරණා පෙන්වලා දෙනවා ඊට පස්සේ දුවේ පුතේ මට තවත් පොඩි කාරණයක් දූල පුතාට ඒකත් එක්කම උගන්වන්න අවශ්‍යයි අපි කතා කරා පළාත් සභා වල ලයිස්තු තුනක් ගැන කතා කරා නේද මතකයි දුලට පළවෙනි ලයිස්තුව දෙවෙනි ලයිස්තුව සහ සමගාමී තුන්වෙනි ලයිස්තුව දැන් තියෙනවා පළාත් සභා පළාත් පාලන ආයතන තියෙනවා පළාත් පාලන ආයතන තියෙනවා ඒ පළාත් පාලන ආයතන වශයෙන් අපි අඳුරගන්නේ මධ්‍යම ආණ්ඩුවේ පරිපාලන කටයුතු පහසු කරගන්න තමයි මේව තියෙන්නේ ඇයි මේ පළාත් පාලන ආයතන මහ ජනතාවට කාර්යක්‍රම සේවයක් කරන්නේ පළාත් පාලන ආයතන තියෙන්නේ රාජ්‍යයේ 15 මට්ටමේ. එතකොට අපිට පුළුවන් පළාත් පාලන ආයතන නියෝජිතව පවා අපිට එදෙදා හම්බ වෙනවා. ඒ හරහා හරි පහසුවෙන් අපේ යටතල පහසුකම් දිනු කරගන්න පුළුවන්. දුල දන්නවා යටතල පුතාලා දන්නවා යටතල පහසුකම් කියන්නේ මොනවද කියලා නේද? විදුලි බලය වෙන්න පුළුවන්, ජල නල පද්ධති වෙන්න පුළුවන්, පාර කොන්ක්‍රීට් කණක් වෙන්න පුළුවන්. ඒවා ඉක්මනින් කරගන්න පුළුවන්. එතකොට මහනගර සභාවක ඉන්නවා ප්‍රධානියා. කවුද? නගරාධිපති. දූල පුතා දන්නවා මහනගර සභාවක ප්‍රධානිය නගරාධිපති. එතකොට නගරාධිපති තුමාට පුළුවන් තමන්ගේ සීමාව තුළ තියෙන යම් යම් කාරණා සම්බන්ධයෙන් දැනුවත් කරන්න සහ තීන්දුව තීරණ ගන්න. එතකොට මහනගර සභාවක් නිතරම සංකීර්ණයි දුවේ පුතේ. දූල පුතා දන්නනේ ගාල්ල කොළඹ වගේ මහනගර සභානේ මහනගර සභාවේ සංකීර්ණ වෙන්නේ පුතේ ජනගහනය. භූමිය කුඩයි ජනගහනය වැඩි. හේතුව තමයි මහල් නිවාස තමයි ජනගහන ජීවත් වෙන්නේ. එතකොට ජනගහනය වැඩි නැ කියන්නේ මොකද්ද පුතේ? තියෙන අනිත් ප්‍රශ්නය. ඔව් ගැටලු. සනිපාරක්ෂ ගැටලු, යටතල පහසුකම්, උද්‍යාන අලංකරණය වගේ ඒ ගොඩාක් ප්‍රශ්න එනවා. එතකොට නගරාධිපතිතුමාට පුළුවන් මහනගර සභාව හරහා ඒ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න. එතකොට එතුමාට සහාය වෙනවා උප නගරාධිපතිතුමා. ඊට වඩා සංකීර්ණත්වයෙන් අඩු කුඩා ජනගහනය මහනගර සභාවක තරම් නැහැ. නමුත් ඊට වඩා වැඩි. ඒවට කියනවා නගර සභා. එතකොට නගර සභාවේ ඉන්නවා සභාපතිතුමා, නගරාධිපති, උප නගරාධිපති සහ සභාපති. වැඩියම නගර සභාවේ ඉන්න සභාපති. ඊට පස්සේ අපිට හම් වෙනවා ප්‍රාදේශීය සභා. දන්නවනේ දුරපත නේද? ප්‍රාදේශීය සභා කියන්නේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වෙන අපගේ පළාත් පාලන ආයතනයක්. එතකොට ප්‍රාදේශීය සභාවක ඉන්නේ සභාපති සහ උපසභාපති. නගර සභාවේ ඉන්නවා සභාපති, උපසභාපති, ප්‍රාද සභාවේ ඉන්නවා සභාපති සහ උපසභාපති. එතකොට මහනගර සභාවේ ඉන්නවා නගරාධිපති සහ උප නගරාධිපති. මෙන්න මෙතුමන්ලට තියෙන සංකීර්ණ ජනතාවගේ සංකීර්ණ බහුල වීමස ඇති වෙන සංකීර්ණතාවය සහ පරිසරයේ සංකීර්ණතාවත් එක්ක තියෙන ගැටලුත් විවිධයි. දැන් ගමක ප්‍රාය සභාවක තියෙන ගැටලු නෙවෙයි කොළඹ මහනගර සභාවේ තියෙන්නේ. එතකොට සමහරට කොළඹ තියෙනවා මේ කසල කළමනාකරණය. දූල පුතා දන්නවනේ කසල නිසා ඇතිවෙන හානිය කොයිතරම්ද කියලා. අන්න කසල කළමනාකරණය කොළඹ නගර සභාවට බරපතල ගැටලුවක් වුණාට ඒක ප්‍රාද සභාවට ලොකු බරපතල ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේවට තීන්දුව තියෙන මුදල් වෙන් කිරීම සැලසුම් සකස් කිරීම කරනකොට කොළඹ නගර සභාවේ කසල කළමනාකරණයට වැඩි ප්‍රමුඛත්වයක් දෙනකොට රාජ්‍ය සභාවේ දෙන්න ඕන කසල කළමනාකරණයට වැඩි ප්‍රමුඛත්වය සමහරට පාරවල් කොන්ක්‍රීට් කරන්න සමහරට විදුලි බලය දෙන්න මහා මාර්ගවලට ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අත උද්‍යාන අලංකරණය. දැන් නගර සභා සහ මහනගර සභාවල උද්‍යාන සැලසුම් කරන්නේ හුඟක් වෙලාවට ජනතාවට අර මහා නිවාසල මම කියන්නේ දුවේපුතේ මහා නිවාසල ඉන්නවා කියලා. ජනගහන විශාල ප්‍රමාණයක් තට්ටු 7-8 මහා නිවාසල. ඒ මිනිසුන්ට විවේක කාලය ගත කරන්න සතුටින් ගත කරන්න අවස්ථා නැහැ. හුඟක්කට අපි දන්නවා අපිට සතුටින් ගත ගන්නම් නිතරම ටැබ් එක රූපවාහිනිය ෆෝන් එකත් එක්ක ඉන්න බැහැ මොනවා මනස වෙහෙසටපත් වෙනවා. එහෙම මනස වෙහෙසටපත් වුනහම ස්වභාව ධර්මයත් එක්ක ඉන්න පුළුවන් නම් අපිට හරි වටිනවා. අන්න එහෙම වෙලාවට නගර සභා සහ මහනගර සභාවල ප්‍රධාන කාරණයක් තමයි උද්‍යාන අලංකරණය සහ නිර්මාණය කිරීම. හැබැයි ඒ ප්‍රශ්නය ප්‍රාසභාවට එච්චර බලපතල වෙන්නේ නැහැ. හේතුව තමයි ප්‍රාසභාව ග්‍රාමීය මට්ටමින් තියෙන්නේ. ගමේ සභායක පරිසරත් එක්ක අපිට හොඳට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පුතේ දුවේ ඔන්න ওই වගේ ප්‍රශ්න තමයි පළාත් පාලන ආයතනවලින් කියන්නේ මධ්‍යම රජයට කරන්න අපහසු කියන්නේ ඔවුන්ගේ අවධානයේ ඊටරා ගැඹුරු සංකීර්ණ දේවල්ට යොමු වුණාම අර කුඩා කුඩා දේවල් අමතක වෙනවා. කුඩා කුඩා දේවල් අමතක වුණාම දුවේ පුතේ වෙන්නේ මොකද්ද වෙන්නේ? සමාජයේ ප්‍රශ්න ඇති වෙනවා. විවිධ ප්‍රශ්න ඇති වෙනවා. අපි නොහිතන විවිධ ප්‍රශ්න ඇති වෙනවා. අන්න ඒ සමාජීය වශයෙන් ඇති වෙන ප්‍රාදේශීය මට්ටමින් ඇති වෙන පහළ මට්ටමින් ඇති වෙන ගැටලු කළමනාකරණය කරගන්න ඒවා පාලනය කරගන්න තමයි පළාත් පාලන ආයතන පිහිටවලා තියෙන්නේ. ඒකට කියනවා මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා. එතකොට මෙන්න මේ හැම පළාත් පාලන ආයතනයක්ම ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕන. සැලසුම් කරන්න ඕන. එතන ප්‍රතිපත්ති සැලසුම් කරන ආයතනය. නැත්නම් ඒ සැලසුම් සකස් කරන හිතන තැන කියනවා මහන් සභාව, මහා සභාව. මේ විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයක ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනය මහා සභාව වුණහම ඒ තමන්ගේ පළාත් පාලන බල ප්‍රදේශයේ ඡන්දදායකයන් ඡන්දය පදනම් කරගෙන කටයුතු කරන අය ඡන්ද නියෝජිතයින්. එතකොට මහා නගර සභාවක නම් නගරාධිපති, උප නගරාධිපති, උපසභාපති ඒ තනතුරු. එතකොට ප්‍රාය සභාවක නම් සභාපතිතුමා. මෙන්න මේ කට්ටිය තමන්ගේ පළාත් පාලන ආයතනයට ගැළපෙන ප්‍රතිපත්ති හදන්න ඕන, සැලසුම් සම්පාදනය කරන්න ඕන, සභාවේ අයවැය සම්මත කරගන්න ඕන. තව තියනවාද පෙතේ? පාලන කටයුතු කරගෙන යාම සඳහා නගරාධිපතිට, සභාපතිට එතකොට එයාට සහයෝගය දෙන්න ඕන. ඒ ටික කරන්නේ මහා සභාව රැස් වෙලා. එතකොට මහා සභාව තමයි මේ සම්බන්ධයෙන් කරන විශේෂ කාර්යයන් කරන්නේ. දැන් මම දූල පුතාලත් එක්ක කතා කරා මේ පාඩමේදී කාරණා කිහිපයක් ගැන. එකක් තමයි ආණ්ඩු වල ස්වરૂප සහ ඒවයි ලක්ෂණ අපි කතා කරා. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය, ජනාධිපති ආණ්ඩු ක්‍රමය. එතන මම කිව්වා අපේ රටේ තියෙන්නේ පාර්ලිමේන්තුද ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්ද පුතේ? ඔව්, හරියට හරි. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තමයි තියෙන්නේ. එතකොට ඉන්දියාවේ තියෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්, බ්‍රිතාන්‍යයේ තියෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්. එතකොට ලංකාව වෙනුනහම ප්‍රංශය, ඇමරිකාවේ තියෙන්නේ මොනවද? ඔව්, ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. අපි එතකොට ලක්ෂණ තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න, ඍජුව වග කියන්න බැඳිලා නැහැ. එතුමා බැඳිලා ඉන්නේ ජනතාවට වග කියන්න. කින්ද තීන්දුව ඉන්න ගන්න පුළුවන් ජනතාව විසින් එතුමාට ඍජුවම බලය පවරනවා. එතකොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා තමයි දුවේ පුතේ විධායකය තෝරාගන්නේ. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි විශ්වාසය දිනු පුද්ගලයා අගමැති වශයෙන් තේරිපත් වෙනවා. ඒතර අගමැති තමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය බවට පත් වෙන්නේ. හැබැයි දුවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක අගමැතිතුමාට නිදහස සීමා වෙලා තියෙන්නේ. තීන්දුව තියන ගැනීමේදී පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ අවසර ඕන. හැබැයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ජනාධිපතිතුමාගේ නිදහස අගමැති ප්‍රමුඛ විධායකයක තියෙන සීමාවන්ට වඩා පුළුල්. එතකොට අගම ජනාධිපතිතුමාට ක්ෂණික තීන්දු ක්ෂණික තීන්දු ගන්න පුළුවන්. විශේෂම යුදමය අවස්ථාවකදී බාහිර බලපෑම් එල්ලුණු අවස්ථාවකදී රට තුළ යම්කිසි අයහපත් වාතාවරණයක් ඇති වුණහම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට කලින් දැනුවත් කරන්නේ තමන්ගේ අමාත්‍යංශ ලේකම්වරු නිලධාරීන් හරහා තමයි ඒකට විසඳුම් හොයන්නේ. ඊට පස්සේ අපි කතා කරා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෝ කියන්නේ පුතේ දුවේ අපි නේද, අපි හැමෝම පුරවැසියෝ. මේ අපේ යුතුකම් වර්ග දෙකක් අපි කතා කර නේද. ඊට පස්සේ මොනවද යුතුකම් මම කිව්වා නේද, දැන් පුතාල නම් වටිනවා, අධ්‍යාපනය ලැබීම නේද, සහයෝගයෙන් කටයුතු කිරීම, ඒවා හරි වටිනවා. ඉතින් ඊට පස්සේ අනිත් ජනවර්ගත් එක්ක සහයෝගය සුවන්ශීලිභාවය ආරක්ෂා කර ගැනීම, ඔබ දන්නවා අපේ රට බහු සංස්කෘතික රටකින්ද විවිධ ගැටලු ඇති වෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රී පාලන ක්‍රමයක් සාර්ථක වෙන්න අවශ්‍ය සාධක තුනක් ගැන අපි කතා කරන්නේ දුවේ පුතේ. ඔව් දැන් මම කියන්නත් කලින් කියනවානේ මොනවද, මාධ්‍ය නිදහස කැමති රැකියා කිරීම නේද, තව නිදහස් මැතිවන පැවැත්වීම, ඡන්දය දීමේදී නිදහසේ ඡන්දය භාවිතා කිරීම, ඔව් තියෙන්නේ නේද, අන්න ඒව තමයි, ඒව තමයි තියෙන්නේ අපිට මේක පැහැදිලි කරන්න. ඊට පස්සේ දුවේ පුතේ මම කතා කරා පොඩ්ඩක් එහාට ගිහිල්ලා පළාත් පාලන ආයතන ගැන. මම පොඩ්ඩක් මතක් කරන්න, මොකද පළාත් පාලන ආයතන පොඩ්ඩක් අමතකගෙන අපේ දූල පුතාලට. එතන පළාත් සභා ලයිස්තුව ගැන මම කතා කරා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයට තමයි පළාත් සභා එකතු වුණේ. පළාත් සභාවල තියෙනවා ලයිස්තු තුනක්, පළවෙනි ලයිස්තුව, දෙවෙනි ලයිස්තුව, තුන්වෙනි ලයිස්තුව, පළාත් සභා සංගුණ සහ සමගාමී ලයිස්තු. පළාත් සභා ලයිස්තුවේ තියෙනවා කාර්යයන් 37ක්, සමගාමී ලයිස්තුව නැත්නම් සංගුත ලයිස්තුවේ ඒ දෙකෙත් තියෙනවා, සමගාමී ලයිස්තුවේ තියෙනවා කාර්යයන් 36ක්, සංගුත ලයිස්තුවේ තියෙනවා කාර්යයන් 17ක්. එතකොට මේගොල්ල තමයි මේ කාර්යයන් තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්නේ. හැබැයි දුවේ පුතේ මේවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ වෙන් කළා දීලා තියෙන්නේ ගැටුම් ඇති නොවීම සඳහා. හුඟක් මම දූල පුතාට කලිනුත් කිව්වා, දැනුත් කියනවා, ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පළාත් සභාව පිහිටවලා බලතල පැවරුවේ. හැබැයි දුවේ පුතේ වර්ධවා තේරුම් ගන්න එපා, අපේ රට බලය බෙදපු රාජ්‍යයක් නෙවෙයි, බලය විමධ්‍යගත කරපු රාජ්‍යයක්. ඒතර බලය විමධ්‍යගත කිරීමේ උපරිමය තමයි අපේ රටේ තියෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළාත් සභාව කියන්නේ බලතල විමධ්‍යගත කරපු උපරිමය තමයි මේ තියෙන්නේ, බලය බෙදුවේ නැහැ. ඒකයි දුවේ පුතේ මම කිව්වේ ආණ්ඩුකාරවරයා නැත්නම් ආණ්ඩුකාරතුමා හෝ තුමිය යම් කිසි තීන්දුවක් තීරණයක් ගනිද්දී ජනාධිපතිතුමාගේ සම්බන්ධීකාරකයා ආණ්ඩුකාරවරයා ප්‍රධාන ඇමතුමා තමයි විධායකය, ප්‍රධාන ඇමතුමාට පවසන ප්‍රධාන ඇමතුමා ආණ්ඩුකාරතුමාට ඒක දැනුම් දෙන්න ඕන. ආණ්ඩුකාරතුමා ජනාධිපතිතුමාගේ අනුමැතිය අරගෙන තමයි දුවේ පුතේ මේක තීන්දුව තීරණ ගන්නෙ. නැත්නම් දන්නවා සංධි රාජ්‍යයක නම් දූල පුතා දන්නවා ප්‍රාන්ත ආණ්ඩුවට පුළුවන් ස්වාධීන තීන්දුව තීරණ ගන්න. නම් මේ අපේ රටේ එහෙම තීන්දුව ඉන්න බෑ. ඒකින්ද දූල පුතාල හොඳටම හිතාගන්න, අපේ රටේ බලය විමධ්‍යගත කිරීමේ උපරිමේ තමයි තියෙන්නේ, හැබැයි බලය බෙදලා නෑ. ඊට පස්සේ මම තා චුට්ටක් මතක් කරනම් දූල පුතාලට පළාත් පාලන ආයතන, මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා. ඉතින් දුවේ පුතේ අදත් ඔබගෙන් සමුගන්න කාලය හරි අපි ළඟදීම දවසක රුහුණු ගුරු ගෙදරට ගොඩවදිනවා. මේ මැයි මාසයේ අපි ගොඩවැදුනා රුහුණු ගෙදරට, ගුරු ගෙදරට. එහෙනම් දුවේ පුතේ අදට මම සමුගන්නවා මම ගහඳ මහාවිද්‍යාලයේ ගාල්ල කලාපයේ අබ්‍රාදෝ කොට්ටාසේ ගහඳ මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය උගන්න ගුරු භාතා උපුල් ආසිරි විධානගම්ගේ ඔබට සුබනාගතයක් ආයිබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. පුරවැසි අධ්‍යාපන විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් CIV හිස්තැනක්, QU හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්, සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.488 0.7 0.7881 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කල යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර